සභාව කල් තැබීම ගරු පාර්ලිමේන්තු සභානායකතුමා.
ගරු සභාපතිතුමනි, මෙම සභාව 2026 පෙබරවාරි මාස 6 වන සිකුරාදා පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතුම ආයෝජනය.
සභාව කල් තබනාවේ අවස්ථාවේ ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ජයසිරි ජයසේකර මහතා.
මුලසරණ මන්ත්‍රීතුමනි, අද දවසේ මේ ප්‍රශ්නේ මම විමසන්න සූදානම් අපේ අධ්‍යාපන නියෝජ්‍යමත්වම මම හිතන්නේ ඉන්නවා. අද වන විට ලංකාව විසින් රැකියාව විරහිත උපායධාරීන් සංඛ්‍යාව කොපමණද? පත්මන් රජය යටතේ උපායධාරීන් කොපමණ ප්‍රමාණයකට රැකියා ලබා දී තිබේද? ලබා දුන් රැකියා ශේෂණුව වෙන් වෙන වශයෙන් කොපමණද? සම්වර්ධන නිලධාරී සේවයේ නියුතු සේවකයින් කොපමණ ප්‍රමාණයක් ගුරුවරුන් ලෙස කටයුතු කරන්නේද? සමරදිලාන අතරින් වත්මන් රජ යටතේ කොපමණ ප්‍රමාණයක් ඉස්සර ගුරු සේවයට බඳවාගෙන තිබේද? ගුරු සේවයට බඳවාගෙන නොමැති නමුත් ගුරුවරුන් ලෙස වැඩ ආවරණය කරන සමරදිලාන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන්නේද? බඳවා ගන්නා දිනය කවදාද? ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිටු අංක 72 රැකියා විරුද්ධ උපායධාරීන් විධිමත් ක්‍රමවේදයක් යටතේ කඩනමින් රැකියා ලාභ දීම යන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ කවදාද? විශේෂයෙන් මම මෙහිදී පොඩි කාරණා කීපයක් මතු කරන්න කැමති. විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බොහොම පැහැදිලිව සඳහන් වෙලා තිබුණා 35,000කට ඒක කැටගරයිස් කරලා තිබුණා එක එක විදියට එයාට රැකියා ලබා දීම ඉතාම ඉක්මනින් කරනවායි කියලා ඉතාම වැදගත් යෝජනාවක් විදිහට උන් දාලා තිබුණා. හැබැයි දැන් අද වෙනකොට අවුරුද්දකුත් මාස ගණනක් ගියන් පස්සේ ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කිව්වා විභාග ලියලා එන්න කියලා. එතනින් පස්සේ ඇය විශාල බලාපොරොත්තු සුන්තනකට පත් වුණා. විශේෂයෙන්ම දැන් අද ඇති වෙලා තිබෙන තත්ත්වය තමයි ගුරු සම්වර්ධන නිලධාරීන් විශේෂයෙන්ම සම්වර්ධන නිලධාරීන් ගුරුවරු විදිහට පත් කරපු අය පාසල් වල සේවය කරනවා 16,000කට ආසන්න සංඛ්‍යාවක්. ඒතර මම දන්න විදිහට. හැබැයි මේ සියලු දෙනා සම්බන්ධව උන් දිගටම උද්ඝෝෂණ ක්‍රියාවලියක නිරත වුණා. මාරාන්තික උපවාසයක නිරත වුණා. එදිනින් පස්සේ ජනාධිපතිතුමා ගිය අඟහරුවාදා ඒ අයව ගෙනල්ලා සාකච්ඡා කරලා විභාගය ලියලා ඒ අයට මේ වැඩපිළිවෙලට සම්බන්ධයෙන් අවස්ථාව දෙනවා කියන එකත් කිව්වා. ඒ වගේම කිසියම් වෙලාවක උන් නැවත පාසල් වලින් ඉවත් කළා වෙනත් තැනකට දාන්නේ නැහැ කියන පොරොන්දුවත් ඔවුන්ට වුණා. ඉතින් ඒකෙදි මම කියන්න කැමති දැන් මේක සිද්ධ වෙනකොට ඒක සාකච්ඡාව දෙන්නේ තුමා තුන්වෙනිදා. හැබැයි ආණ්ඩුව 2022 ගැසට් පත්‍රයක් ගහනවා. මෙයාත් එක්ක සාකච්ඡා කළ ගහප එකක් නෙමෙයි මේක. ඒක ගුරුවරු බඳවා ගැනීම සඳහා වන විභාගයේ පැවැත්මේ සම්බන්ධව. දැන් මේකේ තිබෙනවා 2025/6/30 දිනට පහසුදාන සුසුකම් සපුරා තිබිය යුතුයි කියලා තමයි මේක තිබෙන්නේ. හැබැයි 2022 දිනති විශේෂ ගැසට් පත්‍රයේ තමයි මේක දාන්නේ. එතකොට ගැසට් එක ගහන්නේ දෙවෙනිදා, සාකච්ඡාව දෙන්නේ තුන්වෙනිදා. ඇත්තටම රවට්ටලා තියෙන්නේ කවුද කියන එක තමයි පළවෙනියෙන් අහන්න තිබෙන්නේ. දෙවෙනි කාරණේ තමයි මේකදී මම ඉල්ලීමක් කරනවා නියෝජ්‍යමත්වමාගේ. මම හිතන්නේ දැන් මේ සාකච්ඡාවෙන් පස්සේ නිසා කරුණාකරලා මේ ඇයට ඉල්ලුම් පත්‍ර දාන්න ඉඩ දෙන්න මේ ගැසට් එක ගහපු දිනේට. මොකද හේතුව දැන් 2025/6/30 දිනට පස්සේ මේ උපායධාරීන් විශාල සංඛ්‍යාවක් ඒ කොන්වකේෂන් එක ඉවර වෙලා මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඇයට විශාල අසාධාරණයක් සිද්ධ වෙන එක පැත්තකින්. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේ ගැන නැවත සලකා බලලා කරුණාකරලා මේ සම්බන්ධව විසඳුමක් දෙන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම මේකට ඇතුළත් කරලා නැහැ පෙර ගැසට් වල තිබිච්ච අඩුපාඩු සම්බන්ධව ගත්තොත් සෝෂියොලොජි මේකට ඇතුළත් කරලා නැහැ, ආකියොලොජි ඉතිහාසය ඇතුළත් කරලා නැහැ, මේ වගේ ගණනාවක් මේකට ඇතුළත් වෙලා නැහැ. ඒ නිසා මේක ඔවුන්ට කරන විශාල අසාධාරණයක් විදිහට මම දකිනවා. මේ අය මේ අපි දන්නවා කොවිඩ් වලට අහු වුණ ළමයි මේ ඉන්නේ, පාසල් නතර වුණ අය ඉන්නේ. එයා විශාල කාලයක් මේ කොවිඩ් නිසා අවුරුදු 1.5 පාසල් වහලා තිබුණා. ඊළඟට අනෙක් පැත්තෙන් ගත්තම 2022 ඔවුන්ට විශාල අර්බුදයක් ආවා. මේ ඒ අර්බුදයකටත් ඔවුන් අහු වුණා. මේ වගේ විශාල ප්‍රශ්න ගන්නවකට ඔවුන් මුහුණ දුන්නා. ඒ නිසා කරුණා කරලා මේ අයට යම් කිසි විදිහකට මේ එතකොට මේ සියලු දෙනාම මේකට අයිති වෙනවා. ගැටලුවක් නැහැ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා කරුණා කරලා මේ 6:30 කියන දිනය කරුණා කරලා 2026/6/2 කියන දිනයට ඇතුළත් කරලා අඩුම තරමේ මේ සංශෝධනයක් කළා මම ගැසට් එක ගන්න. එතකොට ගැටලුවක් නැහැ. හැම කෙනෙකුටම මේකට ලියන්න පුළුවන්. එතනින් පස්සේ අවශ්‍ය කරන ඊළඟ කාරණේ කරන්න පුළුවන්. ඊළඟට අනෙක් කාරණේ තමයි විශේෂයෙන්ම අධ්‍යාපන සේවා විභාගය ලියලා ඉන්නවා.
මම ඇමතිවරයෙක් ඉදිරියට පළාත් සභාවේ මා ඇමතිවරයා විදිහට වැඩ කරන කාලේ අධ්‍යාපන සේවා විභාගයට නැත්නම් ඒකට සුසුකම් ලැබලා ඒක පාස් කරන අය අනිවාර්යෙන් අපි සාමාන්‍යයෙන් පළාත් සභාවල මේක ඇතුළත් කර ගන්නවා. දැන් මේ වෙනතුරුත් තාම අධ්‍යාපන අමාත්‍යාංශයේ පළාත් සභාවලට 500ක් විතර ඉන්නේ. මේ අය සම්බන්ධව තවම ලිපියක් නිකුත් කළා නැහැ. ඒ නිසා මේ අය ඔබතුමාලාගේ අමාත්‍යාංශ ඉස්සරහට ඇවිල්ලා උද්ඝෝෂණයක් කරා. මම ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ ලිපිය යවන්න. මොකද හේතුව අපේ දැන් විශ්‍රාම ගියාගේ පුරප්පාඩු තියෙනවා හැම පළාත් සභාවක පොඩි ගාණක් තියෙනවා. මෙයාට මේක බඳව ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ඉස්සර කරන්නේ අධ්‍යාපන සේවයකින් ඉවත් වුණා ඇවිල්ලා ආපු ගමන් මේ අයව බඳව ගන්නවා. මොකද ගුරු පුරප්පාඩු තිබෙනවා. විශ්‍රාම ගියා විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒකට අපි අර යම් පොඩි ගාණක් තියෙනවා. ලංකාවෙම ඉන්නේ 500ක් විතර. මම හිතන්නේ ඒ නිසා ඒකත් මම ඔබතුමාගෙන් ඉල්ලනවා. ඉදිරි කාරණේ තමයි දැන් ඉදිරි 50,000ක විතර ප්‍රමාණයක් ඉන්නවා මේ ක්‍රියාදාමය තුල. සංවර්ධන නිලධාරීන් විදියට ගන්නේ නැතුව අනිකුත් ඒවත් නැතුව 50,000ක් විතර දැන් උපායධාරීන් ඉන්නවා එළියේ. ඒ අය විශාල බලාපොරොත්තුක අවුලක ඉන්නවා. දැන් මේ මේකට ඉදිරිපත් වෙලා ලියන්න පුළුවන් වෙලා ගන්න පුළුවන් වෙන්න පුතුමාලා ඉතාම කුඩා සංඛ්‍යාවක් තමයි මේකට ගන්න. එතකොට මේකට අයිති වෙන්නේ නැති තවත් 25,000කට වැඩි ප්‍රමාණයක් තව ඉතුරු වෙනවා මේ ක්‍රියාදාමයේ තුල. ඒ නිසා මම විශේෂයෙන්ම ඉල්ලන්න කැමතියි. මොකද ඔබතුමාලා දාලා තියෙන මේ අග්‍රාමාත්‍යමේ කමිටුවෙන් අනුමත කරලා තිබෙන බඳවා ගැනීම වලට උපාධිධාරීන්ට එන්න පුළුවන්කම තිබුණාට ඒවා මම බැලුවා ඔක්කොම ඒ ගොඩාක් ටෙක්නිකල් ඒවට තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කලා උපාධිය සහ අනිකුත් උපාධිය අය ගත්තායට මේකට ඇතුළත් වෙන්න පුළුවන් තත්වයක් නැහැ. ඒ නිසා ආණ්ඩුව විදියට මම ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේකට මැදිහත් වෙන්න. මොකද හේතුව දැන් අද උදේ අපේ විමලරත්නායක මහත්මයා කිව්වා මේ අපිව අපිට ඒගොල්ලෝ එන්න කියලා අපිව ඕන්න හැයි කියලා විශාල අවුලක් කරයි කියලා. මම විශේෂයෙන්ම මේ සම්බන්ධව මේ ගුරු මේ ඒ සමරදලාරින් කරපු අය නැවත ප්‍රකාශනකුත් නිකුත් කරලා තිබුණා. මම ඒක සභාගත කරනවා මේ වෙලාවේ. මේක හන්සාඩ් එකට ඇතුළත් කරන්න කියලා මම ඉල්ලනවා. මොකද හේතුව මේ ක්‍රියාදාමය තුළ ඇත්ත වශයෙන් අපිට දේශපාලන වාසි ගන්න උවමනාවක් තිබුණේ නැහැ. මොකද හේතුව දේශපාලන වාසි අරගෙන මේ අයව පාරවල් වලට දැක්විය ඔබතුමාල. ඔබතුමාලා තමයි ඒ අය බොහොම පැහැදිලිව පෙන්නලා කියනවා. වසන්ත ඇමතුමා, ලාල් ඇමතුමා, ඊළඟට සූර්යාජ මන්ත්‍රීතුමා ඇතුළු මන්ත්‍රීවරු ගණනාවක් ඔබතුමාලා අරන් ගිහලා දිස්ත්‍රික් හැම එකටම ගිහිල්ලා ඒ අයව අරන් ගිහලා පාරට දක්කලා මේ රටේ හැම දෙයක්ම ඇති වුණාම මොකක් හරි හොඳයක් කරන්න හදුවොත් මේ රටේ පාරට මිනිස්සු බැස්සුවේ අපි නෙමෙයි. ඒ දේශපාලනේ අපි කරේ නැහැ. අපි දේශපාලන වාසියෝල්ට මේ සම්වර්ධනලධාරීන් හෝ නැත්නම් උපායධාරීන් පාරවලට දැම්මෙන්නේ නැහැ. ඒ නිසා අපි බොහොම අවංකව කියන්න කැමතියි මෙතනදිත් අපිට කිසිම උවමනාවක් නැහැ දේශපාලන වාසියක් ගන්න. අපි ඇත්ත වශයෙන් අවංකව විශ්වාස කරනවා ඔබතුමාලා රවට්ටපු අය දැම්බත් ඔබතුමාලගේ පැත්තෙන් සිද්ධ වෙන්නේ නැත්නම් ඒ වෙනුවෙන් පාරට බැලලා ඉන්න ඒ මිනිස්සු වෙනුවෙන් අපි විපක්ෂය විදියට අපි යම් කිසි විදියකට ඔවුන්ට සහයෝගයක් දෙන එක කරනවා. මොකද හේතුව ඔවුන්ගේ ප්‍රශ්න විසඳ ගන්න. ඔවුන් අරගෙන දේශපාලන පක්ෂවලට බඳව ගන්නෝ, ඔවුන් අරන් දේශපාලනය කරන්නෝ, ඔවුන් ඉස්සරහට දාගෙන ගිහිල්ලා පෙළපාලි ගිහිල්ලා ආණ්ඩුව පාසුව යටපත් කරන්න නෙමෙයි. ඔබතුමාලා කරපු වැරද්ද ප්‍රතිඵලය තමයි දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මම අවසාන වශයෙන් ඉල්ලනවා කරුණාකරලා මේ සම්බන්ධව නිවැරදි කාරණයක් නැත්නම් නිවැරදි තීන්දුවක් දෙන්න. මොකද දැන් ලබන සිකුරාදා වෙනකොටත් හෙට වෙනකොටත් මම හිතන්නේ අතිවිශාල ප්‍රමාණයක් උපායධාරීන් පාරට එන දැනට තල්ලුලා තිබෙනවා කියන එකත් මම මතක් කරමින් ඔබතුමා මේ සම්බන්ධව දෙන පිළිතුර මොකද්ද කියලා බලලා මම පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනවා නම් අහන්න. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ වෙලාව ලබා දීම සම්බන්ධයෙන්.
ගරු අධ්‍යාපන නියෝජ්‍ය මන්ත්‍රීතුමා ඔබතුමාට අවශ්‍ය.
ගරු මූලාසනාරුවර මන්ත්‍රීතුමනි, ස්තුති ප්‍රශ්නය සම්බන්ධයෙන් මුලින්ම ගත්තොත් ප්‍රශ්නාංක එක ඔබතුමා අහන්නේ අද වෙනකොට ශ්‍රී ලංකාවේ සිටින රැකියාව විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව කොපමණද? මෙහි මූලාශ්‍ර විදිහට අපි ගන්න සභාපතිතුමනි ශ්‍රී ලංකා ශ්‍රම බලකා සමීක්ෂණ 2025 එතෙන්දී ඇස්තමේන්තුගත රැකියාව විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව දත්ත මත පදනම්ම 50,786 පමණ සංඛ්‍යාවක් වෙනවා. දෙවැනි ප්‍රශ්නය එතුමා අහනවා වත්මන් රජය යටතේ උපාධිධාරීන් කොපමණ ප්‍රමාණයක රැකියාව ලබා දී තිබේද? මෙතෙන්දී ගරු සභාපතිතුමනි රජය අමාත්‍යංශ දෙපාර්තමේන්තුව ව්‍යවස්ථාපති ආයතන පළාත් සභා සහ කොමිෂන් සභාවල පවතින පුරප්පාඩු තනතුරු සම්පූර්ණ කිරීමට අදාළව එකී ආයතන මගින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් රාජ්‍ය සේවී බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණ කමිටුව හරහා විධිමත් සමාලෝචනයකින් අනතුරුව එම තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම පිළිබඳ නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීම සිදු කරනු ලැබේ. 2026.25 දිනවන විට මෙම කමිටුව විසින් රාජ්‍ය සේවයේ පුරප්පාඩු 105,367ක් සම්පූර්ණ කිරීමට අදාළ නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඒ සඳහා අවශ්‍ය බඳවා ගැනීම සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇත. ඒ අතරින් උපාධිධාරී පුරප්පාඩු 38,571ක් සඳහා අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව 2025.10.15 දිනට එදිනවන විට උපාධිධාරීන් 5,250ක් පමණ බඳවාගෙන ඇත. අනෙකුත් උපාධිධාරී බඳවා ගැනීම කටයුතු මේ වන විට අදාළ ආයතන විසින් සිදු කරමින් පවතී. ගරු සභාපතිතුමනි, අදාළ ආයතන මගින් ඉදිරිපත් කරනු ලබන බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කරමි. ප්‍රශ්නාංක 3, ලබා දුන් රැකියා ශේෂ්ඨ අනු වෙන්වෙන් වශයෙන් කොපමණද? ගරු මන්ත්‍රීතුමනි, මේ සම්බන්ධයෙන් නිශ්චිත සංඛ්‍යාව තියෙනවා. විවිධාකාර අමාත්‍යංශ තියෙන නිසා මම මේ සංඛ්‍යාව සභාගත කරන්න කැමතියි. ප්‍රශ්නාංක 4, සංවර්ධන නිලධාර සේවයෙන් නියුතු සේවකයන් කොපමණ ප්‍රමාණයක් ගුරුවරුන් ලෙස කටයුතු කරන්නේද? මේ සම්බන්ධයෙන් අපි මේ සම්බන්ධයෙන් සමාලෝචනයක් කළා ගරු සභාපතිතුමනි. දෙවියනේ පාසල්වල සේවය සඳහා සංවර්ධන නිලධාරින් අනුකත කර ඇති අතර ඉන් යම්ම් නිලධාරින් යම්ම් අවස්ථාවලදී ඉගෙනීම් කාර්ය සඳහා යොදවාගෙන ඇති බවට වාර්තා වී ඇත. ගරු මන්ත්‍රීතුමනි, එතෙන්දී අපිට සංඛ්‍යාත්මකව දෙන දත්ත අපිට නිශ්චිත දෙන්න වෙනවා. ඉගෙනුම් කාර්යයට යෙදවෙන සංඛ්‍යාව සම්බන්ධයෙන් නිශ්චිත කරන්න අපිට අමාරුයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් යම් මොහොතවල් වල යොදාගෙන තිබෙනවා. සංවර්ධන නිලධාරින් අතරින් වත්මන් රජයේ යටතේ කොපමණ ප්‍රමාණයක් ස්ථිර ගුරු සේවයට බඳවාගෙන තිබේද? මෙතෙන්දී ගරු සභාපතිතුමනි, 2021 සිට අවස්ථා කීපයේදී විවෘත තරග විභාග මගින් ජාතික සහ පාසල් සඳහා ජාතික සහ පළාත් පාසල් සඳහා ඇඳුම් කර තරග විභාග මගින් තේරීපත්ති ගුරුපත්වීම් ලබා දී ඇති අවස්ථා පැවතියද එලෙස ගුරුපත්වීම් ලද ප්‍රමාණය පිළිබඳ තොරතුරු හඳුනා ගැනීමෙන් පසුව ලබා දිය හැක. මෙතෙන්දී සමහර අවස්ථාවලදී සංවර්ධන නිලධාරීන් මේ විවෘත තරග විභාග මෝඩ දීලා තියෙනවා. ඒතර නිශ්චිත සංඛ්‍යාව අපිට එකපාරම ලබා ගන්න බැහැ. මෙතෙන්දී මම සඳහන් කරන්න කැමති 21 23 සහ 24 කියන අවුරුදු වල තමයි මේ විභාගයට මුහුණ දීලා තියෙන්නේ. ඒ නිසා සංවර්ධන නිලධාරීන් යම් කිසි ප්‍රමාණයක් මේ පද්ධතිය ඇතුළතට එකතු වෙලා තියෙනවා. ප්‍රශ්නාංක 6, ගුරු සේවයට බඳවාගෙන නොමැති නමුත් ගුරුවරුන් ලෙස වැඩ ආවරණය කරන ලද සංවර්ධන නිලධාරීන් සඳහා ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන්නේද? මේ නිරන්තරයෙන් සාකච්ඡා වෙච්ච කාරණාවක් අද දින සාකච්ඡා වුණා. ඒ නිසා මම ඉක්මනින් පිළිතුර කියවන්නම්. එතෙන්දී අපි දෙවැනි ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල හා දෙමළ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම තරඟ විභාගය අත්හිටමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලදී. එම ශ්‍රේෂ්ඨ අධිකරණ නඩු අංක 77 යළිරක් 2023 හා 88 යළිරක් 2023 දරන නඩු 2025 8/6 දින ඇතුළත නිෂ්ප්‍රභ කරන ලද අතර අංක 78 ඇලිරක් 2023 හා 95 ඇලිරක් 2023 දරන නඩු අංක 90 අංක 2317 හා 2023 1/27 දින ඇතුළත ගැසට් නිවේදනයේ 90 විභාගය සඳහා ඇඳුම්පත් කැඳවීමේ නිවේදනය සඳහා ඇඳුම් කරන උපරිම වයස අවුරුදු 40 යන වයස අවුරුදු 45 දක්වා මෙම අවස්ථාවට පමණක් සීමා වන පරිදි දීර්ඝ කිරීම නියම කර ඇත. එම අනුව ශ්‍රේෂ්ඨ අධිකරණ නඩු අංක අවසන් වුවද අභියාචනක පවතින CA 92 ඇලිරක් 2023 රිට් නඩුවේ අවසන් තීන්දුවක් ලබා දී නොමැති බැවින් විභාගය පැවැත්වෙන මේ දක්වා නොහැකි වී තිබුණි. ඒ අනුව උක්ත ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවගෙන් ලබා දෙන ලද උපරිම වයස සංශෝධනය කිරීමේ නියෝගය අනුව ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන 3.1 ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම අදාළ සුදුසුකම් සපුරන ලද අය බඳවා ගැනීම කටයුතු කිරීම පිණිස පාසල්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්ද ඇතුළුව රාජ්‍ය සේවයේ සියලු උපාධිධාරීන් සඳහා සෙසු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම මැයින් අමාත්‍ය මණ්ඩල සංදේශ 2025.10.8 දින ඉදිරිපත් කර ඇත. ඒ සඳහා 10/20 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණ ලැබී ඇති අතර එම තීරණය සම්බන්ධව නැවත අභියාචකයන්ට වෙත කරුණු වාර්තා කර පසු එම අභියාචක නඩුවද 2025.11.20 දින අවසන් කර ඇත. ඒ අනුව සේසාරික ලබා දී ඇති නඩු තීන්දුව ප්‍රකාරව රජයේ සේවය නියුතු උපාධිධාරීන් හා රජයේ සේවය නියුතු නොවන අනෙකුතු උපාධිධාරීන් සඳහා පදවා ගැනීමේ වාස සීමා සංශෝධනය කරමින් වෙන වෙනම ගුරු විභාගයේ පවත්වා ගුරු සේවයේ පවතින පුරප්පාඩු සඳහා ගුරු සේවයේ තුන එක ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා කටයුතු කර ඇත. ඒ අනුව ගැසට් නිවේදන අංක 24.74/19 26.22 ඔබතුමන් සඳහන් කරපු දිනයේදී අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් සුදුසුකම් ලාදී උපාධිධාරීන් වෙතින් තරඟ විභාගය සඳහා අදම් කැඳවා ඇත. මදවා ගන්නා දිනය වයස අවුරුදු 45 දක්වා වැඩි කළා තියෙනවා. මදවා ගන්නා ලද දිනය අංක 24.74/18 26.22 දින අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් 24.74/19 හා 26.22 දින අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් සුසුකම් ලාභ උපාධිධාරීන් වෙතින් තරඟ විභාගය සඳහා යොමුපත් කැඳවා ඇති අතර 26 වසරේ අවසන් වීමට පෙර 26 අවසන් වීමට පෙර සුදුසුකම් ලාභීන් බදවා ගැනීම කටයුතු කිරීමට සැලසුම් කර ඇත. එතෙන්දී අපි විභාගය මෙම මාසයේ අවසන් වන විට පදක පැවති වන කටයුතු කරනවා. මදවා ගැනීම ඉක්මන කරනවා මාර්තු අවසානයේදී. එතෙන්දී ප්‍රශංකාට ජාතික ජනබාලවේග ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු අංක 77 රැකේ විරතු පාදයන් විධිමන්ත්‍රණය වේදයක් යටතේ කඩිනම් රැකියා ලබා දීම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න කවදාද? කරු සභාපතිතුමනි ක්‍රියාත්මක කරමින් පවති රාජසේව බදවා ගැනීම ක්‍රියාවලිය සමාලෝචන කිරීම කාර්යමණ්ඩල කළමනාකරණ කමිටුව මගින් රජයේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව ව්‍යවස්ථාපිත ආයතන සහ පළාත් සභා මතක කරනු ලැබේ. තනතුරු පුරප්පාඩු මදවා ගැනීම සිදු කිරීම බදවා ගැනීම පටපාටි සේවා ව්‍යවස්ථා ප්‍රකාරව උපාධි මූලික සුදුසුකමක් වන තනතුරු සඳහා බදවා ගැනීම සිදු කරනු ලබයි. දැනට උපාධිධාරීන් 5250ක් පමණ බදවාගෙන ඇති අතර මෙතෙක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති උපාධි තනතුරු සංඛ්‍යාව 38571ක්. ගුරු සේවය සඳහා උපාධිධාරීන් 23344ක්. මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ආයතන මට්ටමින් සිදු කරනු ලබයි. ඔබතුමා සඳහන් කරපු කාරණා කීපයක් සම්බන්ධයෙන් මම පිළිතුරු දීගෙන යන්නම්. එකක් තමයි මේ කොන්වොකේෂන් සහ අනෙකුත් විශ්වවිද්‍යාල මේ දිනේ සම්පූර්ණ කිරීමට පසුව යම් කිසි අසාධාරණයක් වීම සම්බන්ධයෙන් මේ දිනේ නිශ්චිත කරගන්නේ ගරු මන්ත්‍රීතුමනි ශ්‍රේෂ්ඨාධිකරණ අඩු තීන්දුව මත. ඒ නිසා අපිට මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසක් කළ යුතු වෙනවා. මේ දිනය වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මත තමයි මේ දිනේ නිශ්චිත කළ තියෙන්නේ. ඒ නිසා මේ විශ්වවිද්‍යාල විශේෂයෙන් කැලණි විශ්වවිද්‍යාලය සහ අනෙකුත් විශ්වවිද්‍යාල කීපයක මේ සම්බන්ධයෙන් අපිට කරුණු ඉදිරිපත් වුණා. මේ සම්බන්ධ නීතිපති දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීමක් අපි කරමින් පවතිනවා. අනිත් කාරණාව තමයි මෙන්න මේ ඔබ අදහස් කරන්න ඇත්තේ අධ්‍යාපන සේවා කියලා B.Ed වෙන්න ඕනේ අධ්‍යාපන වේදී මම හිතන්නේ. ඔව්. එතෙන්දී අධ්‍යාපන වේදී උපාධිය සම්බන්ධයෙන් අපිට කරුණු කීපයක් පැනනමුණ ගරු සභාපතිතුමනි පුද්දලක විශ්වවිද්‍යාල මගිනුත් මේ සම්බන්ධයෙන් උපාධිය ලබා දීමක් සිද්ධ කරනවා. ඒ නිසා නිසි ප්‍රමිතිගත කිරීමක් සිදුවීමක් අපිට අවශ්‍ය වුණා. ඒ නිසා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් මේ සම්බන්ධයෙන් මේ උපාධි ලබා දෙන ආයතන ප්‍රමිතිගත කිරීමක් නිරීක්ෂණය කිරීමක් කරලා උපාධි ලබා දෙන ආයතන පුද්ගලික උපාධි ලබා දෙන ආයතන නිසි විමර්ශනයක් ඇතුව උපාධි ලබා දෙන ආයතන 8ක් පමණ ප්‍රමාණයක් දැන් අඳුනගෙන තියෙනවා. මේ සම්බන්ධ නිර්දේශ රාජ්‍ය සේවයේ සහ රාජ්‍ය විශ්වවිද්‍යාල සහ පුද්ගලික විශ්වවිද්‍යාල හා නිර්දේශ මේ සම්බන්ධයෙන් මදවා ගැනීම සඳහා රාජ්‍ය සභා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර අවසන් ඉතාම ඉක්මනින් මදවා ගැනීම කටයුතු කිරීමට නිර්දේශ ලබා ගැනීම බලාපොරොත්තු වෙනවා. එතකොට අනෙකුත් උපාධි සඳහා ඔබතුමා සඳහන් කරපු විශේෂයෙන් ඔය ආකියෝලොජි හෝ වෙන යම් හෝ උපාධි සඳහා මෙන්න මෙහෙම අවස්ථාවක් තියෙනවා. පළමු උපාධියේ තුනෙන් එකක් ක්‍රෙඩිට් සම්පූර්ණ වෙනවා නම් ඔවුන්ට ඒ විෂය සම්බන්ධයෙන් ඉල්ලිය හැකි. ඒ කියන්නේ සමහර පුරා විද්‍යා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අවස්ථාවන් හිමි වෙනවා. කෙසේ වෙතත් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙනවා. ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා. ඔබම
ස්තුතියි. ඔබම ස්තුතියි නියෝජනය කරනවා.
මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මම විශේෂයෙන් මම අර නඩුව දාන්න අපි මහන්සි වුණා අය මොකද මම පයිසම් උත්සවයෙන් තමයි ඒකට ඉදිරිපත් වුණේ. ඔය අවුරුදු 45 දක්වා මේක වැඩි කරගන්න. එතකොට ගියාණ්ඩුව තිබිච්ච කාලේ තමයි පොක දැම්මේ. හැබැයි ඒකෙදි අමතුමා තිබුණේ නැහැ ඔය මේ 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 ගැසට් එක ගන්න දින පිළිබඳව අපි සාකච්ඡා කරේ
නැහැ.
ඒ නිසා මම හිතන්නේ ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ සම්බන්ධව යම් තීරණයක් ගන්න. අනිත් එක අර අර මේ අනිත් අලුතෙන් ගැසට් එකක් ගහනවා නම් මේ ආකියොලොජි කට්ටිය සහ සෝෂියොලොජි කට්ටියනේ බොහොම කුඩා ප්‍රමාණයක්. ඒ නිසා ඒ අයවත් මේකට අතුලත් කරගන්න පුළුවන් නම් ඉතින් පස්සේ එයාගේ පස්සේ ඉවරයි නැත්නම් ආයි කැටගරයිස් කරපු ගමන් ආයි ප්‍රශ්නයක් කරනවා
කියන්නේ. බොහොම ස්තුතියි මන්ත්‍රී.
ඉතින්
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමාට අවසන්.
හරි. අපි ඒ සම්බන්ධයෙන් සැලකිලි පත් කරනවා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි
සභාවට.
මීළඟට දෙවෙනි ප්‍රශ්නය ගරු ලක්ෂ්මන් නිපුණාරච්චි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඔබතුමාට අවසන්.
මුලසුනසින්න ගරු සභාපතිතුමනි සභා කාලතබන අවස්ථාවේ ප්‍රශ්නය පළාත් සභා විසුරුව හැර මේ වන විට සෑහෙන කාලයක් ගත වී ඇතත් ඒ පළාත් සභාවන්හි සභාපතිරුව ලෙස පත්වී සිටින මහජන නියෝජිතයන් වෙනුවෙන් රජයේ මුදල් විශාල වශයෙන් වැයවන බව සමාජයේ නිතර කතා බහට ලක්වේ. මේ සම්බන්ධයෙන් පහත ප්‍රශ්න ඔබ වෙත යොමු කරමි. එක් එක් පළාත් සභාවේ නිල කාලයේ අවසන් වූ දිනේ කවදාද? පළාත් සභාවක නිල කාලයේ අවසන් වුවත් ඒ පළාත් සභාව සඳහා පත්වන සභාපතිවරයා පළාත් සභාව විසුරුව හැරීමෙන් පසුවද රැඳී සිටින්නේ නම් ඒ කවර පදනමින්ද? එක් එක් පළාත් සභාවක සභාපතිවරයා වෙනුවෙන් පසුගිය වසර පහ තුළ වියදම් කර ඇති මුදල පළාත් සභාව වර්ෂයේ සහ කාරණේ අනුව වෙන්වෙන් වශයෙන් දක්වන්න. පළාත් සභාව විසුරුව හැර ඇති අවස්ථාවක සභාපතිවරයාගේ කාර්යභාරය කුමක්ද? දැනට එවැනි සභාපතිවරු නොමැති පළාත් සභා පවතින්නේද? පවතින්නේ නම් ඊට බලපා ඇති හේතු කවරේද? එවැනි පළාත් සභාවල ක්‍රියාකාරීත්වයට සභාපතිවරයෙකු නොමැතිවීම හේතුවෙන් යම් බලපෑමක් වී තිබේද? ගරු සභාපතිතුමනි, මේ කාරණේ මතු කරන්න ප්‍රධාන කාරණා ගණනාවක් තියෙනවා. මොකද පළාත් සභා ක්‍රියාත්මක වෙනවා නම් ඒ පළාත් සභාවේ සභාව තුළ ප්‍රධානම කෙනා හැටියට තමයි ගෞරවයක් සහිත කෙනා තමයි මේ පළාත් සභාවේ සභාපතිවරයා. එතකොට ඔහු දැන් සැඟවුණු අමුත්තෙක් බවට පත් වෙලා තියෙනවා. පළාත් සභාව විසුරුව හැරියයිකෝත් වැරදිගරු සභාපතිතුමනි, මම හිතන්නේ පළාත් සභාවල සිද්ධ වෙන්නේ ඒ නියමිත දිනයට පළාත් සභාව විසුරුව හැරෙනවා. ඊට පස්සේ නමුත් පළාත් සභාවේ සභාපතිවරයා ඉන්නවා. දැන් එතකොට ඔහුට ගෙවන්න තියෙන ඒ වැටුප්ත දීමනාද පහසුකම්ද කාර්ය මණ්ඩලයේද මේ හැම දෙයක්ම තියෙනවා. හැබැයි පුද්ගලයෙක් නැහැ. පුද්ගලයෙක් ඉන්නවා, පුද්ගලයෙක් පේන්නේ නැහැ. ඒක තමයි සරතම මම කිව්වෙම පළාත් සභාව සැඟවුණු අමුත්තා බවට පත් වෙලා තියෙනවා. මේක එතුමාටත් තියෙන අගෞරවයක්. මොකද ඇත්තටම මේ දැන් පාර්ලිමේන්තුවේ කතානායකතුමාට තියෙනවනේ විශාල ගෞරවයක්. මේ උත්තරීතරයයි පාර්ලිමේන්තු කෙනෙක් මේ පාර්ලිමේන්තුවට නායකත්වය දෙන්නේ උනේ. එතකොට ඉන්නේ කවුද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. පුද්ගලයා කවුද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ තනතුරට අපි මේවා ඒවා සලකනවා නම් ඒ විදිහට ඔහුට තියෙනවා ගෞරවයක්. ඔහුට තියෙනවා වැඩ කොටසක්. දැන් අද උදේ වුණත් මේ පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමාට කරන අපහාස ගරු කතානායක සභාපතිතුමනි, කාටද මේ කරන්නේ? දැන් තමන්ම තමයි කියන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව කියලා. මොකක් හරි ඒ ඒ ඒ නිලතලවල ඉන්න ඒ අයට මොකක් හරි ඒ අය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ යම් විධි ක්‍රමයක් තියෙනවා. මෙතන ඇවිල්ලා ගල් වලින් ගහනවා වගේ ගහන එක නෙමෙයි
තියෙන්නේ. ඔබතුමා ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා.
ඒකට ප්‍රශ්නේ තමයි ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කළ තියෙන ගරු සභාපතිතුමනි. ඒ ප්‍රශ්නෙත් එක්ක මට පූර්විකාවක් ඉදිරිපත් කරන්න කාලයක් දෙනවා. ඒ නිසා යන්නේ ඒ වෙනුවෙන් ඒ විදිහට තමයි මේ පළාත් සභාවක වුණත්. ඉතින් ඒක නිසා මේක දැනට ඉන්න ඒ සභාපතිවරයෙක් කෙනෙක් ඉන්නව නම් ඒ මනුස්සයට තියෙන අගෞරවයක්. කාගෙත් නිකන් සමාජචලයට භාජනලා තියෙන එක නිකන් හරියට නිකන් කකා බිබි දේවල් භුක්ති විඳිනවයි කියන එකක් තියෙන්නේ. ඒ නිසා මේකට මොකක් හරි ප්‍රියවරක් ගත යුතුයි. අපි දන්නවා පළාත් සභාවේ ක්‍රියාත්මක නොවන්න හේතු තියෙනවා. එක පෙර වැරදි පෙර තියෙන තිබිච්ච තත්ත්වයන්. එතරම් නීතියක් නැහැ, මැතිවරණ නීතියක් නැහැ පළාත් සභාවට. එහෙම කියලා මේ සමාජය තුළ තියෙනවා විශාල ප්‍රශ්නයක්. මේ විශාල මුදලක් කිසි වැඩක් කරන්නේ නැති කිසිම ක්‍රියාකාරීත්වයක් නැති බලසභා සභාපති කාමරයක ඉන්න පුද්ගලෙක් ඉන්න මම හිතන්නේ හැමදාම එන්නේ නැහැ කලාතුරකින් තමයි එතුමා ඒ කාමරයට හරියන්නේ. ඉතින් නමුත් කිසිම වැඩක් නැතුව කිසිම දෙයක් නැතුව ඔහු වෙනුවෙන් විශාල මුදල් කන්දරාවක් මේ රටේ ජනතාවගේ මුදල් වියදම් කරනවා. ඒ නිසා මේකට මොකක් හරි උත්තරයක් තියෙන්න ඕන සභාපතිතුමනි. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඇමතිවරයාගේ මේ සම්බන්ධව මේ ඉදිරිපත් කර ප්‍රශ්නට පිළිතුරු.
ගරු ඇමතිතුමා ඔබතුමාට පිළිතුරු දීම සඳහා අවස්ථාව.
ගරු සභාපතිතුමනි, ගරු ලක්ෂ්මන් නිපුණාරච්චි මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. ප්‍රශ්නයක පිළිතුර, උතුරු පළාත නිලකාලයේ අවසන් වූ දිනේ 2018/10/24, දකුණු පළාත 2019/4/9 නිලකාලයේ අවසන් වුණා, නැගෙනහිර පළාත 2017/9/30, මධ්‍යම පළාත 2018/10/8, වයම් පළාත 2018/10/10, උතුරුමැද පළාත 2017/10/1, සබර්ගමු පළාත 2017/9/26, බස්නාහිර පළාත 2019/4/21, ඌව පළාත 2019/10/8. මේ විදිහට මේ පළාත් සභාවල නිල කාල අවසන් වුණු දින සඳහන් කරන්න පුළුවන්. දෙවන ප්‍රශ්නය 1987 අංක 42 දරන පළාත් සභා පනතේ 7 වන වගන්තිය අනුව පළාත් සභා විසුරුවා හරිනු ලබන කවර අවස්ථාවක වුවද එසේ විසුරුවා හැරීමෙන් පසුව පැවැත්වෙන සභාවේ ප්‍රථම රැස්වීම වන තෙක් පළාත් සභාවේ ගරු සභාපතිවරයා සිය දුරය හිස් නොකර පවත්වාගෙන යා යුතු බැවින් පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසුවද සභාපතිවරයා දුරේ රැඳී සිටිය යුතුය. ඒ අනුව තමයි මේ සභාපතිවරු තමන්ගේ දුරේ රැඳී සිටින්නේ. 3 වෙනි ප්‍රශ්නයට පිළිතුර ඇමුණුම 2 මගින් ඉදිරිපත් කරලා තියෙනවා. දීර්ඝ විස්තරයක් අවශ්‍ය නම් සභාගත කරන්න පුළුවන්. නමුත් මම මූලික කාරණා ටිකක් පමණක් මේක කියන්න කැමතියි. බස්නාහිර පළාත වැටුප් අතිකාල දීමනා ඉන්ධන දුරකථන වෙනත් වශයෙන් 2021 වර්ෂයේදී මිලියන 9.17ක් වියදම් කරලා තියෙනවා. 2022 වර්ෂයේදී ඒ සඳහා මිලියන 11.97ක් වෙන් කරලා තියෙනවා. 2023 වර්ෂයේදී මිලියන 6.11ක් වෙන් කරලා තියෙනවා. 2024 වර්ෂයේදී මිලියන 6.51ක් වෙන් කරලා තියෙනවා. 2025 වර්ෂයේදී මිලියන 6.28ක් වෙන් කරලා තියෙනවා. වියදම් කර ඇති මුළු මුදල මේ කාලය තුළ 2021 සිට 2025 දක්වා මිලියන 40.06ක් වශයෙන් දක්වන්න පුළුවන්. දකුණු පළාතත් ඒ ආකාරයටම වැටු ප්‍රතිකාල දීමනා ඉන්ධන දුරකථන වෙනත් දීමනා සඳහා පිළිවෙලින් 21 වර්ෂයේදී මිලියන 3.15යි, මිලියන 0.3යි, මිලියන 2.63යි, මිලියන 0.14යි, මිලියන 4.17යි. සමස්තය මිලියන 10.41ක් 2021 වර්ෂයේදී වියදම් කරලා තියෙනවා. 22 වර්ෂයේදී මිලියන 13.14යි, 2023 වර්ෂයේදී මිලියන 6.3යි, 2024 වර්ෂයේදී මිලියන 6.69යි, 2025 වර්ෂයේදී මිලියන 12.48යි. සමස්ත වියදම ඒ අවුරුදු පහ සඳහා මිලියන 49.04යි. මධ්‍යම පළාත ඒ ආකාරයටම 2021 වර්ෂයේ සඳහා මිලියන 11.62යි, 22 වර්ෂයේ සඳහා මිලියන 8.28යි, 2023 වර්ෂයේ සඳහා මිලියන 6.32යි, 2024 වර්ෂයේ සඳහා මිලියන 6.76යි, 25 වර්ෂයේ සඳහා මිලියන 7.45යි. සමස්ත වියදම අවුරුදු පහට මිලියන 4.45යි. ඌව පළාත ඒ කියපු ආකාරයටම 21 වර්ෂයේ සඳහා මිලියන 9.3යි, 22 සඳහා මිලියන 9.37යි, 23 වර්ෂයේ සඳහා මිලියන 8.19යි, 24 වර්ෂයේ සඳහා මිලියන 7.73යි 25 වර්ෂයේ සඳහා මිලියන 7.29යි සමස්ත වියදම අවුරුදු පහට මිලියන 41.9යි. උතුරුමැද පළාත සඳහා කිසිම වියදමක් වෙලා නැහැ සභාපතිවරයා අභාව ප්‍රාප්ත වී ඇති නිසා. උතුරු පළාත 21 වර්ෂය සඳහා සමස්ත වියදම මිලියන 5.21යි 22 වර්ෂය සඳහා මිලියන 4.9යි 23 වර්ෂය සඳහා මිලියන 3.69යි 24 වර්ෂය සඳහා මිලියන 4.35යි 25 වර්ෂය සඳහා මිලියන 3.4යි සමස්ත වියදම අවුරුදු 5 සඳහා මිලියන 21.57යි. නැගෙනහිර පළාත 21 වර්ෂය සඳහා 21 වර්ෂය සඳහා මිලියන 10.93යි 22 වර්ෂය සඳහා මිලියන 16.78යි 23 වර්ෂය සඳහා මිලියන 7.42යි 24 වර්ෂය සඳහා මිලියන 8.63යි 25 වර්ෂය සඳහා මිලියන 6.87යි සමස්ත වියදම මිලියන 50.64යි. වයම් පළාත 21 වර්ෂය සඳහා මිලියන 11.73යි 22 වර්ෂය සඳහා මිලියන 12.32යි 23 වර්ෂය සඳහා මිලියන 7.26යි 24 වර්ෂය සඳහා මිලියන 9.13යි 25 වර්ෂය සඳහා මිලියන 8.04යි සමස්ත වියදම අවුරුදු 5 සඳහා මිලියන 48.5යි. සබර්ගමුව පළාත 21 වර්ෂය සඳහා මිලියන 7.71යි 22 වර්ෂය සඳහා මිලියන 8.91යි 23 වර්ෂය සඳහා මිලියන 5.50 මිලියන සමවන සබර්ගමුව පළාත මිලියන 9.32යි 21ට 22 වර්ෂය සඳහා මිලියන 12.34යි 23 වර්ෂය සඳහා මිලියන 6.07යි 24 වර්ෂය සඳහා මිලියන 6.6යි 25 වර්ෂය සඳහා මිලියන 6.38යි සමස්ත වර්ෂ පහ සඳහා මිලියන 40.73ක් සබර්ගමුව පළාත සඳහා වෙන් කරලා තියෙනවා. මේ පළාත් සභා 9-8ක් උතුරුමැද පළාත් සභාව හැර වර්ෂ පහ සඳහා වැටුප් අතිකාල දීමනා ඉන්ධන දුරකථන සහ වෙනත් වශයෙන් මිලියන 332.9935ක් වෙන් කරලා තියෙනවා, වීදම් කරලා තියෙනවා. ඊළඟට එතුමා ඉදිරිපත් කරපු හතරවෙනි ප්‍රශ්නය පළාත් සභාව විසුරුවා හැරීමේදී අවස්ථාවක සභාපතිවරයාගේ කාර්යභාරය පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසුව පැවැත්වෙන නව පළාත් සභාවේ ප්‍රථම රැස්වීම වනතෙක් පළාත් සභාවේ ගරු සභාපතිවරයා සිය දුරේ හිස් නොකර පවත්වාගෙන යා යුතු බවට පළාත් සභා පනතට අනුව සඳහන් වන නිසා රැඳී සිටිනවා. නමුත් නිශ්චිත කාර්යභාරයක් සඳහන් වෙන්නේ නැහැ. පස්වන ප්‍රශ්නය දැනට එවැනි සභාපතිවරු නොමැති පළාත් සභාවක් හැටියට උතුරුමැද පළාත් සභාව පවතිනවා. ඒ සභාපතිවරයෙක් නොමැති වීමට හේතුව කලින් සඳහන් කළ ආකාරයට සභාපතිවරයා මිය යාමේ හේතුවෙන් තමයි උතුරුමැද පළාත් සභාවේ සභාපතිවරයෙක් දැනට නැත්තේ. හයවෙනි ප්‍රශ්නය එවැනි පළාත් සභාවල ක්‍රියාකාරීත්වයට සභාපතිවරයෙක් නොමැති වීම හේතුවෙන් යම් බලපෑමක් වී තිබේද කියලා යාන්නේ. නමුත් මේ වන විට එහෙම කිසිම ගැටලුවක් නැහැ. ආණ්ඩුකාරතුමා සහ එතුමාගේ කාර්ය මණ්ඩලය ඒ සියලු කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුතුමා. ඒ අනුව පාර්ලිමේන්තුව 2026 පෙබරවාරි මාස 6 වෙනි සිකුරාදා පූර්ව භාග 9:30 දක්වා කල්තබුන් ලැබේ.